මට ස්වාමීන් වහන්සේ පැහැදිලිලා ස්වාමීන් වහන්සේගේ ධර්මයේ පටිගත කරපු පොන්චි පෙන්රයක් මම ඒක අරගෙන දවස් 5 කට මම නැවතතාවක් මගේ රැකියාව කරන තැනට මම ගියා. ඉදා ඉඳලා සෑම මොහොතකම මම ජීවත් වුණේ ඒ ධර්මයේ තුල. විතරෝම ඒ කියන්නේ එක ධර්ම සාකච්ඡාවක් මම සමහර විට 10000 වාරයක් අහන්නේ නැති. ඒ අහන සෑම මොහොතකම මට විශාල ගැටලු පැනනගුණා. කොහොමද මම මේක අවබෝධ කරගන්නේ? මට කිසිම මේ සම්බන්ධ බුද්ධියක් නැහැ. මට මේක තේරුම් ගන්න අමාරුයි. මම ධර්මය ගැන ගොඩාක් හසල දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මම පොත්පත් පරිශීලනය කරපු කෙනෙක් නැති නිසා මට මේක කරගන්න බැරි වෙයිදෝ කියලා සැකීමට තිබුණා. එහෙත් මම ලැබෙන විනාඩි 10 15 හරින් මම කලේ මේ ගැටලු කොහොමම ලියාගත්තා ස්වාමීන් වහන්සේගේ ධර්මය අහලා. ඊට පස්සේ ඊළඟ සාකච්ඡාවේදී අහනකොට මට ඒ ගැටලු වලට උත්තර ලැබුණා. ඒ ඊට පස්සේ මම එන පුංචි ගැටලු සමහරලාට ස්වාමීන් වහන්සේට කතා කරලා ආවම ස්වාමීන් වහන්සේ මට කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මට අහන්න කිව්ව එකම දේ තව තවත් ධර්මය අහන්න කියන වචනේ පමණයි කිව්වේ. මගේ තාත්තා අසනීප වුණා 4 පාරක් පපුවේ අමාරුවක් හැදිලා. ඒ සෑම වතාවකම මම ලංකාවට ඇවිල්ලා එයාට බේත් කරන්න, ඒ වගේම එයා ළඟට වෙලා හිටියා. ඒ එන සෑම මොහොතකම තාත්තා සුවපත් වුණා. ගාවක් අමාරු තත්ත්වයේ හිටියත් එයා කියන්නේ මාව දැක්කම සුවපත් වෙනවා කියලා. අන්තිම වතාවට තාත්තට අසනීප වෙලා මම ලංකාවට ආපු වෙලාවේ එයාට බොහෝම අසහන තත්ත්වයක හිටියේ. ડોක්ටර්ස්ලා බවා කිව්වා එයාව ගොඩ ගන්න අමාරු තත්ත්වයක ඉන්නේ කියලා. ඒත් එයා මට කිව්වා නෑ, දැන් ඔයා මාත් එක්ක හිටියා ඇති මාස 3ක්, ඔයා දැන් ආපහු යන්න කියලා. ඒ යන්න හදන මොහොතේම මම ආපහු රට නැගිට ගන්නවත් බැරපු හිටපු තාත්තා වීල්චායකේ ඉඳලා එක පාටම නැගිටලා මම යන මොහොතේ අද්දක එකතු කරලා මට කිව්වා, "පුතේ ඔයා බුදු වෙනවයි" කියලා. මට මේ වචනේ ඇත්තටම ගොඩාක් තදට මට හිතට දැනුණා. නැවතවතාවක් මට තාත්තා ආපහු බලන්න හම්බුන්නේ මගේ ඇස් දෙකට. එයා මාස 3කට පස්සේ නැති වුණා. ඒ නැති වුණාට මට දැනුණා, ඒ නැති වෙලා මම ඇවිල්ලා බලනකොට මම දැනුණා, මට හිතුණා මම්මගේ යුතුයකම් කොටස ඉෂ්ට කරලා තියෙනවා. ඊට වඩා වැඩි දෙයක් මට තාත්තා දුන්නා කියන එක. ඊට පස්සේ මම ඔය ඔස්සේ තමයි ඇත්තටම ධර්මයට ප්‍රවිෂ්ඨ වුණේ. ඒත් එක්කම මගේ ගුරු පියාණන් වහන්සේගේ ඇත්තටම ඒ ධර්මයෙන් තමයි මම ධර්මය දැක්කේ. සිත ඇතුලේ තිබිච්ච ගොඩාක් ප්‍රශ්නවලට මම උත්තර හොයාගත්තේ. සිත කියන්නේ මොකද්ද කියන එක අඳුනගත්තේ. දුක කියන්නේ මොකද්ද කියන එක අඳුනගත්තේ. දුකෙන් මිදෙන මාර්ගය අඳුනගත්තේ මම මේ ගරු ස්වාමීන් වහන්සේගේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මට දීපු තෑග්ගට මට මේ ලෝකේ ස්වාමීන් වහන්සේට දෙන්න දෙයක් මට ඇත්තේම නෑ. ඒ තරම් ඒකේ වටිනාකම මට කියලා නිම කරන්නත් බෑ වචන වලින්. ඉතින් ඇත්තටම මම ගොඩාක් අවුරුදු 3ක් තිස්සේ ස්වාමීන් වහන්සේගේ ධර්මය අහනවා. ඒ අහන සෑම මොහොතකම මට දැනෙන්නේ මම නැවත වතාවක් අලුත් වෙනවා කියන එක ජීවිතේ. අලුත්ම ආකාරයට මට විවිධ සිතිවිලි ගලාගෙන ඉන්න පටන් ගත්තා. මගේ හිතේ ඇතුළේ තිබිච්ච කිලුටු ගතිය දවසින් දවස මොහොතින් මොහොත මගේ ඒක නිකන් හුලඟට අසු වෙලා යනවා වගේ අමෝතු ශක්තියකින් මාව අලුත් වෙන්න පටන් ගත්තා. ඒ හැඟීම මට මුලදී තේරුණා. පසුව මට ඒ හැඟීම මට නැතුව ගියා. මම ජීවත් වෙන්නේ කොහෙද කියන එකවත් මට හරි තේරුමක් නැතුව ගියා. හැමෝදියාම මම බලන්න පුරුදුනේ හරි ලස්සනට උදේට නැගිටලා එනකොට ගහකොළ දිහා, පරිසරය දිහා, මගේ දරුවෝ දිහා මම ඒගොල්ලන්ට කතා කළේ හරිම ප්‍රියමනාප වචන වලින්. ඉතින් ඒගොල්ලෝ අතරත් පසු කාලීනව මේ ධර්මය අවබෝධ කරගත්තාම කිසිම ගැටුමක් ඇති වුණේ නැහැ. ඇත්තටම මේ ධර්මය කියන්නේ පුදුම හාස්කමක්. මෙහි තියෙන සන්තෝෂය, සතුට, සැනසීම ඒක වචන වලින් මෙහි පිට තියෙන වචන වලින් ඇත්තටම විස්තර කරන්න බෑ. පුදුමාකාර ආකාරයේ දෝලේ ගලාගෙන යන අමුතුම දෙයක් තියෙන්නේ. ඒක දවසින් දවස දවසින් දවස වැඩි වෙනවා මිසක් මට නම් ඒකේ පොඩ්ඩක්වත් ඒකේ අඩුවීමක්වත් සසලවීමක්වත් කලකිරීමක්වත් කිසිම දෙයක් වෙලා නැහැ. මම මේ ධර්මයේ ප්‍රගුණ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වුණා. මට රැකියාවල් කරන ස්ථානවල එහෙම සමහරලාවට ඒ අවුරුදු 3-4කට කලින් මට හරි ගැටලු තිබුණා. නිවාඩු ගන්න බෑ. කොච්චර වැඩ කළත් ඒගොල්ලන්ගේ හිත දිනා ගන්නද, ඒගොල්ලන්ගේ හිත සතුටු කරන්න බැරි, ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තිබුණා. පස්සේ මට තේරුණා මං කරන දේ හරියට සාධාරණව කළා නම් කවුරු කොයි විදිහට හිතුවත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කවුරු මොන දේවල් කිව්වත් මට ඒක කිසිම අදාළ තත්වයක් නෑ කියන තත්ත්වෙට. ඒගොල්ලන්ගේ වචන හමුවේ පවා මොනවා හරි දෙයක් කියනකොට මගේ නිහඬත්වය තුළින් සමහර ලාවට මම දැකලා තියෙනවා ඒගොල්ලෝ පුදුමාකාර කාර්මික විදියට මන් දිහා බලනවා. මම ඒක කතා බහ කරනවා. ඊට පස්සේ ඇත්තටම මට හිතුණා මට යම්කිසි ශක්තියක් මට තියෙනවායි කියන එක. නමුත් මම බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඒ ශක්තිය තුල තිබුණේ. මට දැනගන්න උවමනාව තිබුණේ සැබෑ ධර්මය කියන්නේ මොකද්ද කියන එක. බුදුහාමුදුරුවෝ කියපු හරි ධර්මය කියන්නේ මොකද්ද කියන එක. කාලීන බණ වලට වඩා මට අලුත් දෙයක් හොයාගන්න උවමනාව වෙලා තිබුණේ. පස්සේ මම ස්වාමීන් වහන්සේගේ එක ධර්ම දේශනාවක් තුළින් ස්වාමීන් වහන්සේ කිව්වා ඔබට කවදාවත් නිවන් දකින්න බැහැ කියලා. ඇත්තටම මම පුදුම අසරණ තත්යකට පත් වුණා ඒ වෙලාවේ. ඇයි එහෙම කියන්නේ? මොකක්ද මේ වචනේ තේරුම? එතකොට කාටද මේ නිවන දකින්න පුළුවන්? මට දකින්න බැයි නම් ඔබ හැම දිනාටම දකින්නත් බෑ. එහෙමනම් මොකක් හරි ලොකු රහසක් මේ වචනේ තුල තියෙනවායි කියලා. හරියටම මාස 6ක් යනකම් මම මේ වචනේ තේරුම හෙව්වා. ස්වාමීන් වහන්සේගේ බණ ගොඩාක් මම ප්‍රගුණ කළා. සමහර දවස්වලට මහා රෑ 1ට 2ට නැගිටලත් මට නිින්ද යන්නේ. මම කරන්නේ ධර්මය අහනවා. මොකද මට ඇත්තටම තිබුණේ ධර්ම පිපාසය. හැබැයි ඒ ස්වාමීන් වහන්සේගේ ධර්ම පිපාසයක් තිබුණේ. මම වෙන කිසිම channel එක YouTube එකේවත් මම ධර්මයේ ඇතර කාගෙවත් මම අහලා ඒ පස්සේ ගිහිල්ලා මගේ ඔළුව අර විවිධ ප්‍රවංච ගොඩනගාගෙන තිබුණේ නැහැ මම. ඉතින් මට අර ගොඩාක් පිරිසිදු මනසක් තිබිච්ච හින්දා මට ඉක්මනටම ස්වාමීන් වහන්සේගේ කියන දේවල් මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මේ ඔබට නිවන අවබෝධ කරගන්න බැහැ කියන වචනේ මම හොයාගෙන හොයාගෙන යනකොට මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ මොකද්ද කියන්නේ කියන එක. එදා මට ගොඩාක් ලොකු සන්තෝෂයක් ආවා. මම එදා ස්වාමීන් වහන්සේට කතා කරලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේක නේද කියන එක. ඊට ස්වාමීන් වහන්සේ නායලා ගෝව ආසන්නයි තවත් අහන්න නතර කරන්න එපා තවත් ඉදිරියට මහගෙන යන්න කිය. මට එතකොට හිතුණා මම එක ට්‍රැක් එකකට වැටලා තියෙන්නේ. දැන් මගේ ගමන මට යන්න පුළුවන් කියන දේ. එතන ඉඳලම ඇත්තටම වැඩ කරන්න යන වෙලාවට වැඩ කරන මොහොතට මම ඒගොල්ලන්ගෙන් අවසර ඉල්ලගෙන මම හැමතිස්සෙම දවසකට මං හිතන්නේ පැය 12ක් වැඩ කරනවා නම් මම පැය 10ක්ම ධර්මය අහනවා. මං ගෙදර නිදා ගන්නවා නම් පැය 5ක් මං ඒකෙන් එක පැයක් වෙන් කරනවා නිදා ගන්න පැයනොත් ධර්මය අහන්න. ඒ තරම් මං කැපවීමක් කළා. ඒ කැපවීමේ ඇත්තම ප්‍රයෝජන මට ලැබුණා. මං හිතන්නේ ඕගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ වටිනාම අවස්ථාවක්. මොකද අපි පිට රට ඉඳගෙන දැඩි සීතල, දැඩි රස්නේ, දැඩි ප්‍රශ්න වැඩ කරන තැන්වල අපිට නිදහසක් නැහැ. මොන ප්‍රශ්න තිබ්බත් වැඩ කරන්න යන්න ඕනේ. ඒ වගේ වාතාවරණයක ඉඳගෙන අපි මේ තරමක් මේ කැප වෙන්නේ මේකේ තියෙන සත්‍ය තේරුම් ගත්ත නිසා, මේකට තියෙන දැඩි ආසත් බව නිසා, ඒකේ ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන් කියන දැනීම නිසා. ඇත්තටම මම දන්නේ කොහොම මට මේ ස්වාමීන් වහන්සේ මට මුණ ගැහුණාද කියලා. මගේ ජීවිතේක හාස්කමක්. මම හිතන්නේ තාත්තා මට දීපු ඒ නිවර්ණය තුලින් මට ස්වාමීන් වහන්සේ හම්බුණා කියන එක තමයි මගේ එකම සිතවිල්ල. තාත්තගේ දීලා ගිය දායාදේ ඒ තුලින් ස්වාමීන් වහන්සේගේ අහපු ඒ සෑම වචනයක්ම මට නම් පුදුමාකාර ශක්තියක් වුණා මගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඇත්තම මේ ජීවිතේ ගොඩනැගීම මේ ධර්මය අහලා මම ආපු ගමන් මාර්ගෙදී මං හුඟක් බය අඩු කෙනෙක් විදිහට හිටියේ. මං හැමෝම කියන දේවල් අහනවා, හැමෝටම ඔළුව නමනවා, හැමෝගෙම දුක බාර ගන්න එක්තරා විදිහක අමුතුම චරිතයක් විදිහට මං ජීවත් වුනේ. ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන්න ගත්තට පස්සේ ඇත්තටම මට සිංහ ලීලාවක් ආවා. පුදුමාකාර විදිහේ ආත්ම ශක්තිය, පුදුම ජීවිතය ගැන පුදුම ලක්ෂණ දේවල් දකින්න පටන් ගත්තා. මට කරන්න බැරි දෙයක් නැහැයි කියන තත්ත්වෙට මට ලොකු ආත්ම ශක්තියක් ආවා. ඒ ආත්ම ශක්තියත් එක්කලා මේ ධර්මය දිගින් දිගටම මට අවබෝධ කරගන්න පුළුවන්ම කියන චේතනාවක් මට ආවා. ඒ වගේම මම හැමදාම අවුරුදු 3ක තිස්සේ මම උදේ පාන්දර නැගිටිනවා. අවුරුදු පාන්දර 4ට මම නැගිටින්නේ. ඒ නැගිටිච්ච ගමම මම ඇඳේ ඉඳලා හිතන්නේ මම ලෝකේටම ජේෂ්ඨෙක් වෙනවා, ශ්‍රේෂ්ඨෙක් වෙනවා කියන එක. ඒ සිතුවිල්ල මගේ හිතට පුදුමාකාර විදිහට තදින්ම කාවැදිලා තිබුණා. ඒත් එක්කම එතන ඉඳලා මම ස්වාමීන් වහන්සේගේ උදේ පාන්දර නැගිටපු ගමන් මම විනාඩි 20ක් විතර ස්වාමීන් වහන්සේගේ බණ අහලාමයි මම දවසේ ඉතුරු වැඩ ටික පටන් ගන්නෙ. ඒ අහන සෑම මොහොතකම මට දැනෙනවා ජීවිතේ මොකද්ද ලොකු විපර්යාසයක් මට සිද්ධ වෙන්න එනවා. ඒ දේ මම බාරගත යුතුයි කියන දේ. දවසින් දවස මම ගොඩාක් ආදරේ මගේ දරුවෝ දෙන්නට. මොකද එක මොහොතක්වත් මම ඒ දෙන්නා නැතුව ජීවත් වෙලා නැහැ. ඒ වගේම අම්මට තාත්තට මට දැනුණා ටිකෙන් ටික මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට මගෙන් ඒගොල්ලන්ගේ අර තිබිච්ච ආසක්ත බව, ගොඩාක් ළඟ තිබිච්ච බැඳීම මට නැතුව ගියා. එයාලට ආදරයක් නැතුව නෙමෙයි, කරුණාවක් නැතුව නෙමෙයි, නමුත් අර මගේ කියලා බදාගෙන මගේ හිටපු ඒ සිතුවිලි මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ නිදහසේ ඒගොල්ලන්ට වැඩක් කරගන්න, ඒගොල්ලන්ගේ දෙයක් කරගන්නකොට මම ඒකට බාධා නොකර ඉන්න පුළුවන් තත්ත්වයකට මම ආවා. ඒක මට හරි සැහැල්ලුවක් වුණා. මොකද මගේ හිතට හරි බරක් වෙලා තිබුණේ මෙයාලා කොහෙද යන්නේ, කොතනද දැන් ඉන්නේ, ගෙදර කීයටද එන්නේ. මගේ වැඩ කරන අතරතුර මට ඒක හරි ප්‍රශ්නයක් වෙලා තිබුණේ. හැමදාම මම උදේට අම්මට කතා කරනවා විනාඩි 10ක් විතර. ඒ කතා කරලත් මම සෞදුක් අහන්නේ, ඔයා කෑවද, අද ඔයාගේ තත්ත්වය කොහොමද, මොකද කියන එක. මට එතනත් ප්‍රශ්නයක් තිබුණා. මම නැතුව අම්මට මගේ අද්දකින් සලකන්න බෑ කොච්චර සල්ලි යවුවත්. ඒ කියන නිකන් හිතේ පොඩි දුකක් තිබුණා හැමතිස්සෙම. තාත්තටත් මට මගේ අද්දකින් සලක ගන්න බැරි වුණා. මට අම්මටත් ඒ ටිකම වේද කියන එක. ඇත්තටම ඒ සිතුවිල්ලත් මගින් නැතුව ගියා. ඒ යුතුයකම් කියන දේ ඒ විදිහට මට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවාමයි කියන චේතනාව මට ගලාගෙන ඉන්න පටන් ගත්තා. මට ඒකත් ලොකු උසහනයක් වුණා. එකින් එක මගේ තිබිච්ච බර සැහැල්ලු වෙන්න පටන් ගත්තා. මේ පොළව මත මං හිටගෙන ඉන්නකොට මට වෙනදා තිබිච්ච මගේ ශරීරයේ තිබිච්ච බර ගතිය මට නැතුව ගියා. මම හරි සැහැල්ලුයි. කොතන හිටියත් මට සැහැල්ලුයි. මගේ ජීවිතේ තවත් චේතනාවක් තිබුණා. මට මේ ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ ඉගෙන ගන්න මම ලංකාවට පැමිණිය යුතුමයි කියන චේතනාව. ඇත්තම ඒ චේතනාව දැන් මගේ නෑ. ලෝකේ කොතන හිටියත්, ඉතාලියේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, එහෙම නැත්නම් මම වෙන රටක හිටියත් මට කොතනක් දැන් නම් එකයි. ඒ කියන්නේ ඒ මොහොත කියන දේ මම දැන් අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා මට ඒ ප්ලේස් එකක් ඇත්තටම වැදගත් නැහැ දැන්. මම ඒක ඒ සිතුවිලි එන හැම වෙලාවකම මම ස්වාමීන් වහන්සේට කතා කරලා, ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ වගේ හැංගෙනවා, මෙන්න මේ වගේ හැංගෙනවා කියලා ඇත්තටම තාත්ත කෙනෙක් වගේ ඇත්තට මේ වචන කියනකොට ස්වාමීන් වහන්සේ ඉතින් හරි ලස්සනට ඒවට උපදෙස් දුන්නා. තවත් ප්‍රගුණ කරන්න කවදාවත් මට කිව්වේ නැහැ. ඔබ මෙන්න මේ තත්ත්වෙ දැන් ඉන්නේ ඇති කියන දේ කිව්වේ නැහැ. අදටත් කියන්නේ ධර්මය ප්‍රගුණ කරන්න, අහන්න, තවත් ඉස්සරහට යන්න. පහනක් දැල්වෙනවා වගේ ඒ දැල්වීම තවත් වැඩි දියුණු කරගන්න කියන එක. ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ඒ වචනේ පුදුමාකාර සත්‍යයක් තියෙනවා. මොකද මට දැනෙනවා ජීවිතේ එදා ඒ දෙවිච්ච සැහැල්ලුවට වඩා මේ මොහොත වෙනකොට ඊටත් වඩා ලොකු සැහැල්ලුවක් මගේ ජීවිතේ ඇවිල්ලා තියෙනවා. ඒ සැහැල්ලුව මට ඕගොල්ලන්ට ඇත්තටම වචනින් කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ සැහැල්ලුව තුල ජීවත් වෙනකොට දවසේ අද දවසේ මේ උදේද දවල්ද රෑද ඒ කියන හැඟීමක් ඇත්තටම ජීවිතේ දැනෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. නිදාගෙන ඉඳලා නැගිටිනුනත් දැනෙන්නේ දවසේ මේ වෙනද වෙලාවටම මම මේ වැඩ කර කර ඉඳලා මේ සුළු මොහොතක් පොඩ්ඩක් රෙස්ට් එකක් ඉඳගෙන ඉඳලා ආවා වගේ. වෙනදට ගොඩාක් වැඩ කරනකොට ටිකක් හේන් තියලා ගතියක් තියෙනවා, ටිකක් කරන උස්සන ගතිය වගේ තියෙනවා. දැන් නම් ඒවා කිසිම දෙයක් නැහැ. කේන්තියක් ආවත් ඒක බාර ගන්නත් පුළුවන්, ඒක අතාරින්නත් පුළුවන්. ඒක මොකද්ද කියන එක දැන් හොඳට වැටෙනවා. දුකක් ආවත් සතුටක් ආවත් අතර මම ඒක හොඳටම දැක්කා. මේ 18 වෙනිදා මගේ දුවගේ ග්‍රැජුවේෂන් එක තිබුණා. ඒ වෙලාවේ එයා දක්ෂතම 2016 වසරේ හිටියේ ශිෂ්‍යාවට ඒ වම්බෙච්ච සම්මානීයමත් ලැබුණා. ඒ වෙලාවේ මට චූටි සතුටක් ආවා. ඒක මිසක් අර ආනේ මගේ මේ දුව මෙහෙම තත්ත්වයක නේද මෙහෙමයි කියන එක මට ඇත්තරම තදට මගේ හිතට ආවේ නැහැ. මගෙන් යුතුයකමක් ඉෂ්ට වුණා යාට කියන දේ විතරක් දැක්කා. ඒත් එයා මගෙන් ඇහුවා අම්මා වාට සන්තෝෂ නැද්ද කියලා. මම ඔබට ගොඩාක් සතුටුයි මේ ගමන ඔයා ඉදිරියට යන්න. හැබැයි ඔය උපාධිය ගත්තා වගේම ඔයා මේ මම කරන දේත් ඔයා දිගටම ප්‍රගුණ කරන්න. අන්න එදාට ඔයාට මම මේ මගේ මේ සතුට මම ඊටත් වඩා මම ප්‍රකාශ කරනවා කියන එක. ඇත්තටම මට දෙන්න පුළුවන් දායාදී තමයි මගේ දරුවන්ට, මගේ හිතවත් අයට, මගේ ඥාතීන්ට. මම ගොඩාක් කැප වෙනවා හිදිත් කීප දෙනෙකුටම මේ ධර්මයේ ස්වාමීන් වහන්සේ හරහා දෙනවා. අපි කතා බහ කරනවා. මේක බාරගත්ත තරුණ කොටස් කීප දෙනෙක්ම ඉන්නවා. ඇත්තටම ගොඩාක් සතුටයි. ගොඩාක් හොඳ ඉදිරියෙන් ඉන්නවා ඒගොල්ලොත්. ඉතින් මගෙන් නිතරම අහනවා පුංචි ගැටලුවක් ආවද ඉතින් මම දාන්න විදිහට ඒගොල්ලන්ටත් කියලා දෙනවා. බැරිම දෙයක් ආවොත් මම ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා, ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවායි කියලා. ඉතින් මම හිතනවා ධර්ම දානේ තමයි මගේ තාත්තා වෙනුවෙන් මට දෙන්න පුළුවන් තියෙන ලොකුම දේ යන්න ඇයට. ඉතින් ඒකටත් දායකත්වය දරන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ ගැටලුවක් තියෙනවා. එතකොටත් මට ස්වාමීන් වහන්සේ කියන්නේ ඔකට ගැටලුව ඉදිරි වැඩසටහනේදී හම්බෙයි කියලා. ඇත්තටම ඇත්ත ඒක. මම හොඳට බල්ලා දිනවා මට ගැටලුවක් ආපු සෑම වතාවකම ස්වාමීන් වහන්සේගේ ඊළඟ වැඩසටහනින් හෝ මට හිතුණොත් YouTube එකේ කාලයක් තිස්සේ ගිය වැඩසටහනක් මම අරන් බැලුවොත් මගේ ප්‍රශ්නෙට ඒකේ උත්තරේ තියෙනවා. පරණ ඒවා මට අහනකොට මට මතක් වෙන්නේ ආනේ මම මේවා කාලෙකට උඩදී අහුව නේද කියලා. අලුතෙන්ම අහනවා වගේ. අපි සිංහලෙන් භාෂාවෙන් කියනවනම් කනට නිපැණිමක් කරනවා වගේ ඇත්තටම කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. අවසාන වතාවට ස්වාමීන් වහන්සේ කියන ඔබ සැමට තෙරුවන් සරණයි කියනකොට ඇත්තටම පොඩි දුකක් එනවා. ධර්මස වැඩසටහන ඉවරයි කියන එකට. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ අපි එහෙම හරි ආසාවෙන් බලන් ඉන්නවා. සිකුරාදා උදේට අපි මධ්‍යම රාත්‍රියේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙ ස්වාමීන් වහන්සේගේ අලුත් වැඩසටහනක් අපිට දෙන්නේ කියන එක. පොඩ්ඩක් හරි ප්‍රමාද වුණත් මං හිතන්නේ මං වගේ මාන්න අය ස්වාමීන් වහන්සේට එක්ක මැසේජ් එකක් දාලා හරි අහනවා අද මොකද පාරක්කු කියන එක. මොකද අපිට ඒ තරමටම වටිනවා. මොකද මේකේ වටිනාකම දන්න නිසා මේක අපිට වචන වලින් විස්තර කරන්න බැරි තරමටම වටිනවා. ඒ වගේම තමයි මේ සිත තුළ අපි මම හිතන්නේ මම මේ ධර්මයට අවබෝධ කරගන්න කලින් මම මේ සිතට එන සිතුවිලිත් එක්ක විශාල ප්‍රපංච ගොඩනගනවා. යම්තිස්සෙම ජීවත් වෙන්නෙම ප්‍රපංච තුළ. මම හිතන්නේ දැන් ඕගොල්ලෝ හොඳ තත්ත්වයක ඉන්න නිසා දැන් නම් එහෙම නැතුව ඇති. නමුත් අපි ධර්මය අවබෝධ කරගන්න කලින් අපේ එකම විනෝදාංශය තමයි ජීවිතයේ ගොඩනගාගෙන යන්නේ ප්‍රපංච තුළමයි. ඇත්තටම දැන් ප්‍රපංචවලට මගේ නම් ජීවිතේ ඉඩක් ඇත්තෙම නැහැ. මොකද සිටිවිලි එනවා. ඒ සිටිවිලි වලට ඕන විදිහට ඇවිල්ලා එයාට ඕන දෙයක් කරලා යන්න පුළුවන්. මම මගේ පාඩේ මගේ ගමන යනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට මාත මේ ධර්මය අවබෝධ වෙන්න කලින් මම මේ ධර්මය අහනකොට මට මාරයා පුදුමාකාර විදිහට කරදර කළා. චුට්ටක් හරි මම ධර්මය අහන්න ලෑස්ති වෙනකොට එක්කෝ රැකියාව කරන ස්ථානයේ මොකක් හරි ප්‍රශ්නයක්, එහෙම නැත්නම් තද බල විදියට මට හිස රදයක් හැදෙනවා, එහෙම නැත්නම් දැන් බෑ තව ටිකකින් අහනවා මේක, එහෙම නැත්නම් මග අඳුරට අහනකොට තේරෙන්නේ නැතුව යනකොට අද වැඩසටහන මට තේරෙන්නේ ඒක දැන් ඇහුවොත් මට තවත් තේරෙන්නේ නැති සත්‍යයකට පත් වෙනවා කියලා හිතෙනවා. ඒ වගේ මාව පුදුමාකාර විදිහට ආපස්සට ඇද්දා. නමුත් දෙතරයක් තුන්තරයක් විතර වගේ ඕක වෙනකොට මම කල්පනා කළා මේක මේ විදිහට ගියොත් මට කවදාවත් මේ ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම මීට වඩා ගොඩාක් කැපවීමකින් මේ දෙයක් කළ යුතුයි කියන තීරණයට මම ආවා. ඇවිල්ලා මම බැලුවා ස්වාමීන් වහන්සේගේ එක ධර්මයක් අරගෙන නිදහසේ ඉඳගෙන අහන්න පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ විදර්ශනාව කරන්න පටන් ගත්තා. ගැටළු වෙන හැම තැනකදීම ඒ විදර්ශනා කරන අතනසුරට පින්වත්නි මගේ ඔළුව කැක්කුමක් ආවා. දවස් 3ක් 4ක් විතර මම හිතන්නේ මගේ ඔළුව පුපුරලා මේ දෙකඩ වෙන විදිහට මට ඔළුව කැක්කුමක් ආවා. ඇත්තටම මම හිතුවා මම හුඟක් නිදි මරණ නිසාද, එහෙම නැත්නම් මම මේ ගොඩාක් මේ ධර්මය ගැන හිතන නිසාද, මොකද්ද මේ දේ කියන දේ. ඊට පස්සේ ටිකෙන් ටික ඒ ඔළුව කැක්කුම මට නැතුව ගියා. මම ඒකට කිසිම බේතක් හේතක් ගත්තේ නැහැ. මොකද හේතුව ස්වාමීන් වහන්සේගේ ධර්මයේ තුල ඒකට හේතුවත් ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා, මෙන්න මේ විදිහට මේ දේ කරන්න, මෙන්න මේකයි කියන එක. ඒ ඔළුව කැක්කුම තුලින් මම තේරුම් ගත්තා ඇත්තටම මගේ බුද්ධිය වැහිලා තිබුණේ. කිසිම දෙයක් අර කල්පනා කරලා අපි අර ලෝකේ යන සම්මතය අනුව ගියා මිසක් කිසිම දෙයක් විදර්ශනාවකින් අලුත් විදියට හිතලා අලුතෙන් බුදුහාමුදුරන්ගේ ධර්මය තුල මොකද්ද කියලා තියෙන්නේ කියන දේවත් හොයන්න අපි උත්සාහ කරපු නොකරපු කෙනෙක් මම. මට එහෙම දැනුමක් තිබිච්ච කෙනෙක් නෙමෙයි ඇත්තටම. නමුත් මම ධර්මයේ හෙව්වා. නමුත් අර විදර්ශනාව කරද්දී මගේ අර මම හිතන්නේ මගේ මුලේ තිබිච්ච නහර දිගැරලා ස්වාමීන් වහන්සේ කියනවා වගේ අලුතෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඒක නම් මම හොඳටම කියනවා 100%ම මට ඒ දේ සිද්ධ වුණා. මොකද මට අලුත්ම නිර්මාණ ශක්තියක්, නිර්මාණශීලීව හිතන්න ශක්තියක් මට හම්බුණා මේ ධර්මය ප්‍රගුණ කරනකොට. තවත් කාලයක් යද්දී මට විවිධ අසනීපකම් තිබුණා. හරි අමාරුයි, තෙහෙට්ටු ගතිය, කොණ්ඩේ අමාරුවක් කරේමේ. ඇත්තටම මම දන්නේ ධර්මයේ හාස්කමන්ද කියන එක. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන ආසත්තකම නිසා මට ඒක දැනෙන්නේ නැද්ද මම දන්නේ. මම හරි නිරෝගී දැන්. මට කිසිම ලෙඩ එනවා, උණ හෙම්බිරිස්සාවක් ඇස්ස වගේ දේවල් මට එනවා. ඊට වඩා ලොකු ලෙඩක් ගැන හිතන්න මට ආවත් මට ඒක ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ අමාරුව කියන සෑම මොහොතකමත් මම කරන්නේ ධර්මය අහන එක. ඒ ධර්මය අහනකොට මම අලුත්ම ලෝකයක් තුළ ජීවත් වෙන්නේ. ඒ ලෝකයේ තුල කිසිම දෙයකට මට ඉඩක් තිබුණේ නැහැ. පුදුමාකාර විදිහේ සැනසෙල්ලක්, පුදුමාකාර අලුත්ම ආලෝකයක්. ඒ ආලෝකයත් එක්ක, ඒ සැනසෙල්ලත් එක්ක, ඒ සතුටත් එක්ක ජීවත් වෙනකොට මට පිටින් එන කිසිම දෙයක ප්‍රශ්නවත්, මගේ පවුලේ ප්‍රශ්නවත්, මගේ දරුවන්ගේ ප්‍රශ්නවත්, මගේ ඇඟපතේ ලෙඩකටවත් මාව සැලෙන්න මාව හොල්ලන්න බැරුව ගියා. මට ඒ තරම් පුදුමාකාර විදිහේ අමුතුම ජීවිතයක් ඇතරම් මට ලැබුණේ. ඒ වගේම තමයි දැන් මට ගැඹුරින් මගේ සිත දිහා බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ දැන් මොහොතකට කලිනුත් කිව්වා තමුන්ගේ සිත දිහා බලන්න, සිත කොයි වගේද, ගඳ ගහන සිතක්ද, එහෙම නැත්නම් සුවඳවත් සිතක්ද, නැත්නම් ලිම් පතුලක පෙනෙන විදියට දැනෙන සිතක්ද කියන එක. ඇත්තටම දැන් සිත තුළ බලන්න කියලා මට විශේෂයෙන් කරන්න ක්‍රියාවක් නැහැ. මට මොකද මගේ සිත තුළ අර තිබිච්ච ඇත්තටම කියනවා නම් ජරා වෙච්ච සිත දැන් මාගේ මං තුළ නැහැ. ඒක මම හිතලා කළත් නෙමෙයි. මේ ධර්මය ප්‍රගුණ කරනකොට ඒ තිබිච්ච කැත වෙලා තිබිච්ච සිත නිරායාසයෙන්ම ස්වභාව ධර්මයෙන් මේ සිත ඇත්තම පිරිසුදු වෙන්න පටන් ගත්තා. ඒක මං කොයි වෙලාවෙ පිරිසුදු කළාද, කොයි මොහොතක හරි මං හිතලා පිරිසුදු කළාද කියන එක මගේ මතකයේ කිසිම තැනක නැහැ. මම තවමත් හිතනවා කොහොමද මගේ මේ හිත මේ විදිහට වෙනස් වුනේ, කොහොමද මම මාව අඳුනගත්තේ, කොහොමද මම මේ පංච උපාදානස්කන්ධයෙන් මිදුනේ. ඒ ගැන හිතනකොට මට වෙලාවකට හිතෙනවා මේ ධර්මය මොන තරම් ආනන්දනීයද, කොහොමද අපි බුදුහාමුදුරුව මෙච්චර උත්කෘෂ්ට දෙයක් හොයාගත්තේ? ඒ හොයාගත් උත්කෘෂ්ට දේ අපේ ස්වාමීන් වහන්සේ මල්වට්ටියක තියලා වගේ අපිට පූජා කරනවා. අපිට මේ මල්වට්ටිය අරන් බුදුහාමුදුරන්ට පූජා කරන්න බැරි කම තමයි ඇත්තටම තිබුණේ මට. ඇත්තටම දෝතින් අරගෙන මම මේ මල්වට්ටිය දැන් බුදුහාමුදුරන්ට පූජා කළා. මට ඒ සතුට, ඒ දැනෙන ආනන්දමී බව මට ඕගොල්ලන්ට කියාගන්න මම පුදුමාකාර ආසාවකින් හිටියේ. මොකද මට හික් මේක කියලා දෙන්න පුළුවන්, මේ සතුට කියලා දෙන්න පුළුවන් දෙතුන් දෙනෙකුට විතරයි. මොකද අනිත් අයට මේ දේ කියන්න කිව්වොත් ඉතින් මම පිස්සෙක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඔළුව විකාර කරගෙන මේ කවුරු හරි ආම්බුර කෙනෙක්ගෙන් බණාලා කියලා. මොකද ඒ තරම් අර විවිධාකාර වැඩසටහන් වලට සහභාගී වෙලා විවිධාකාර දේවල් හිත ඇතුලේ පුරෝගන, ඒ පුරෝගන ඉන්න සිටිවිලි වල සිටිවිලි ගලවලා ඉවත් කරන්න ඒගොල්ලන්ට හිත ඇතුලේ ඉඩක් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ බණ කියනකොට අර සිටිවිලි සියලුම දේවල් වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන දේවල් වැහිලා යනවා. නෑ, ඒක එහෙම වෙන්න බෑ. අපි ඉගෙනගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට, මෙන්න මේක තමයි හරි කියන චේතනාව උඩ හිටියොත් නම් කිසිම දවසක ස්වාමීන් වහන්සේ කියන දේ නම් තේරුම් ගන්න හම්බෙන්නේ නෑ. සියලුම සිතුවිලි, සිත ඇතුලේ තියෙන සියලුම ගැටලු මොහොතකට පැත්තකින් තියලා ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන වෙලාවට පිරිසිදු සිතින්, සැනසෙලි සිතින් මේ ධර්මයේ එක විනාඩි 10ක් අහන්න, එක විනාඩි 10ක් ධර්ම වැඩසටහනේ එක කොටසක් අහන්න, මේ විදිහට ඇත්තටම ඔබ හොයන මේ මාර්ගය හොයාගන්න පුළුවන්. අර ගොඩාක් සිටි ඔයා දන්න, ඒ කියන්නේ ඉගෙනගෙන තියෙන ගොඩාක් ධර්මයේ ප්‍රගුණ කරපු අයගේ තියෙන දේවලුත් එක්කලා එකට කලවම් කරගෙන මේක අහනකොට විශාල ගැටලුවක් වෙනවා. මොකද හේතුව එහෙම වෙච්ච කෙනෙකුත් මගෙත් එක්ක කිව්වා, නෑ ඕක නෙමෙයි හරි, මෙන්න මේකයි කියලා. ඊට පස්සේ මම එයාටත් කිව්වේ තියෙන දේවල් සියලුම අතහැරලා, හිතේ තියෙන සියලුම දේවල් අතහැරලා එක මොහොතකට හරි ස්වාමීන් වහන්සේගේ එක වචනයක් අහන්න. එක වචනයකුත් ඇති සමහරලා, ඇත්තටම පදපේලි දෙකක් අහලා ඉක්ිනේ කිඳගෙන කිව්වා ඔබ කියන එක හරි, ස්වාමීන් වහන්සේගේ ධර්මය අලුත්ම ධර්මයක්, ඇත්තටම ප්‍රොමෝට් කරන්න ඕනේ, මම ප්‍රොමෝට් කරගන්න ඕනේ මේ ධර්මයේ කියන එක. ඉතින් මෙතන ඉන්න සියලුම දෙනා අපි නොදැක්කට ස්වාමීන් වහන්සේගේ ධර්මය අහනකොට මන් දකිනව ඕගොල්ලන්. ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා මේ විදිහට නිහඬව මේ ධර්මය අහන සතුට, මේ නිවන දකින්න දරන උත්සාහය මොන වගේද කියන එක. ඇත්තටම මමත් පුද්ගලික විදිහට තමයි නිවන දකින්න උත්සාහ කළේ අවුරුදු 2ක් යනවා. මම හිතුවේ මට නිවන දකින්න පුළුවන් කියන එක. මම බලාගෙන හිටියා මේ මම කියන පුද්ගලයාට කොයි මොහොතද මේ නිවන දකින්න පුළුවන් කියන එක. එක එක විදිහට මම නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණය කරන හැම තැනකදීම මම පැරදුනා. මට හැමතිස්සෙම මතක් වෙනවා ස්වාමීන් වහන්සේ කියපු වචනේ, ඔබට නිවන් දකින්න බෑ. එහෙමනම් මට නිවන් දකින්න බෑ කියලා කියන්නේ මමත්වයේ තුලින් කිසිම දවසක පුද්ගලයෙකුට නිවන් දකින්න බෑ කියන එක. ඇත්තටම ඊට පස්සේ මම බැලුවා කොහොමද දැන් මම මේ පංච උපාදානස්කන්ධය කොහොමද මේ මම කියන පුද්ගලයා එකපාරට අතාරින්න බෑ. ඇත්තටම අර ගම් එකක් ගාලා අලවල තියනවා වගේ, ඇයි මම හරහානේ ඔක්කොම යන්නේ? මගේ දරුවෝ, මගේ මහත්තයා, මගේ දෙමව්පියෝ, මගේ ගෙදර, මගේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ මම. මේක බොහොම අමාරුයි මේකෙන් ගැලවිලා යන්න. ඊට පස්සේ මම කල්පනා කළා, මම වටම ගියාගත්තා, ඔයාට කොයි මොහොතේ මාර්යා ඔයාව අරන් යයිද දන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා මේක අවබෝධ කරගන්නවද, එහෙම නැත්නම් මමත්වය තුල රැඳිලා බොරුවට මේ බණ අහා ඉන්නවද කියන එක. ඊට පස්සේ මම තීරණය කළා නැහැ. තව තප්පරයක් මට මැරෙන්න තියෙනවා නම් මේ මොහොතට කලින් හරි මම මේ ධර්මය අවබෝධ කරගත යුතුමයි. එහෙමනම් මම ඊට වඩා මායයට වඩා ඉක්මනින් මම ඉක්මන් විය යුතුයි කියන එකයි. මම ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කරපු දෙයක් තමයි අත්හැරීම නෙමෙයි, අල්ලා ගැනීම මම අත්හැරියේ. අත්හැරීම මට අත්හරගන්න බැරුව ගියා ඇත්තටම. ඒක මට නිකන් ලොකු බරක් වගේ දැනුණා. මට තේරෙන්නේ නැති ගතියක් ආවා. මම ඒක ස්වාමීන් වහන්සේට කිව්වා, ස්වාමීන් වහන්සේ මම කරන්නේ අල්ලා ගැනීම, අල්ලා නොගැනීම එක කියලා. ස්වාමීන් වහන්සේ හිතුවා කමක් නැහැ, එහෙම හරි ප්‍රගුණ කරලා බලන්න කියලා. ඇත්තටම අල්ලා ගැනීම, අල්ලා නොගැනීම ඉන්න තැන ටික ටික මට වැටහෙන්න ගත්තා. මේ මමත්වයේ කියන දේ මගේ ටික ටික ගිලිහිලා යනවායි කියලා දේ. හැබැයි ඒ ගිලිහිලා යනකොට මගේ ස්වාභාවික ජීවිතේ මේ එදිනෙදා ජීවිතේ මට කිසිම ගැටලුවක් වුණේ නැහැ. වෙනදා වගේම මම කනවා බොනවා, දරුවොත් එක්ක ජීවත් වෙනවා, රැකියාවට යනවා, හිතවත් අයත් එක්ක කතා කරනවා, හැම ප්‍රශ්නයකටම මූණ දෙනවා. නමුත් ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ ගැළවිලා යද්දි මම මට අර වෙනදා දැනෙන බර ගතිය, ප්‍රශ්නයකට වෙනදාට මම ගොඩක් සැලෙනවා. ප්‍රශ්නේ හැටක්මක් විතර ඇර තියෙනවා නම් මම දවස් දෙකකට කලින් මේ ප්‍රශ්නෙට දිනනවා නම් මම අද ඉඳලා ඒකට ලෑස්ති නැව උත්තර හොයනවා. හරි වදයක් හිත හරියට වෙහෙසටපත් කරනවා. මේකට උත්තරේ හොයන්නේ කොහොමද, මේකට මම මොකද්ද කරන්නේ, මොකටද කරන්නේ? එතකොට මට අර ජීවිතේ හරිම අප්‍රසන්න තමයක් තියෙන්නේ, සතුටක් නෙමෙයි, දවසම අප්‍රසන්නයි. නමුත් මේ මමත්වයේ ගිලිහිලා යනකොට මට දැනෙන්න පටන් ගත්තා ප්‍රශ්න කියන දේවල් ප්‍රශ්න නෙමෙයි, ඒවා එනවා ඒවා යනවා, ඒවට උත්තරත් මට ඉබේම මම නොදැනුවත් මට කොහෙන් ඒවට උත්තර එනවද කියලා මට හිතාගන්න බෑ. ඒ හැම දෙයක්ම හරි වෙලාවට කලාවට සෙටල් වෙලා මම අර නිහඬ තත්ත්වයේම තියෙන තත්යකට ආවා. එනවා සැලීමක් කියන එකක් එනවා. ඒ ආවත් ඒක සමහරලාවට උප්පරිම මට මං දැක්කා දවසකට ඉතර වගේ මට ඒක තිබුණා මග තුල. ඒකත් ක්‍රමක්‍රමයෙන් නැතුව ගියා. දැන් මේ ගත කරන මොහොත තුල මමත්වෙන් ඇත්තටම මම ගිලිහිලා ඉන්නේ. මොකද මට ඒක හොඳටම දැනෙනවා, මට ඒක කියන්න තේරෙනවා. නමුත් ඒක ගිලිහුණේ කොහොමද කියන එක නම් මට කියන්න තේරෙන්නේ නැහැ. කොයි දවසේ කොයි මොහොතේ මේ දේ සිද්ධ වුණාද කියලා. නමුත් අගෝස්තු මාසේ මම බලාපොරොත්තු වුණා මට නිමාඩු මාසයක් නිසා මට නිදහසේ කරන්න පුළුවන් රැකියාවක් ලැබේවා කියලා. මම ඕක මාස දෙකකට කලින් හිතුවා. මොකද මට ස්වාමීන් වහන්සේගේ ධර්මය එක තැනක ඉඳගෙන මට ගොඩාක් මට මේක වැඩි දියුණු කරගන්න ඕනේ කියන එක. ඒ වගේම මට අගෝස්තු මාසේ මට හොඳ රැකියාවක් ලැබුණා. බොහොම නිස්කලංක විදිහට ඉන්න පුළුවන්. මම ජනවාරි දෙසැම්බර් අගෝස්තු දෙවෙනිද මම වැඩ බාර ගත්තා මාසේ. එදා ඉඳලම මම පටන් ගත්තා මේක ටිකක් වැඩිපුරම මම මේ දේ කරනවායි කියන එක. අන්න මට එදා ඉඳලම මට තේරුණා මගේ ජීවිතේ අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නේ, අලුතෙන්ම දෙයක් මට ලැබෙන්නයි යන්නේ කියන චේතනාව. එහෙම මම බණ අහනකොට මට රැයක් දවාලක් නැතිව දවස් මං බණ ඇහුවා. ඒ අහහ ඉන්නකොට එක දවසක අගෝස්තු මාසේ 23 වෙනිදා පාන්දර 2ට විතර මට ඇහැරුණා. ඇහැරලා මං ස්වාමීන් වහන්සේ කිබණ අහන්නේ නැතුව මම හිටපු ඇඳ උඩම වාඩි වෙලා මම අරමිනිය කොටාගෙන මම අතිවිච ගැටලු දෙකක් විතර වගේ විදර්ශනා කර කර ඉන්නකොට මට දැනුණා මගේ හිටපු කය එක පාටම ගිලිහිලා උඩට ගියා. මට හරි බයක් වගේ දෙයක් දැනුණා. නිකන් ශරීරේ නිකන් ඇදලා ගන්නවා වගේ නිකන් මාව අතෑරලා මම යන දේ මට දැනුණා. ගිහිල්ලා උඩ ඉඳගෙන දැන් මට දැනෙනවා මම උඩ ඉඳගෙන අර ඉරමිනිය ගොතාගෙන ඉන්න විදිහටම මම ඉන්නවා. මට අහපස්සට හැරිලා බලනකොටත් මට පේනවා මම පහළත් ඉන්නවා කියන දේ. මම ඒ තුල කිසිම චකිතයක් නැතුව මට පොඩි බයක් ආවා මොකද්ද මට මේ වෙන්නේ කියන එක. ඒ තුල මම විනාඩි 20ක් විතර වගේ මම ඒ විදිහටම හිටියා. ඉතලා මම බැලුවා මට මේක වෙනසක් සිද්ධ වෙනවද කියන එක. මම උඩ ඉඳලා වැටෙන තැනක මම ඉන්නවද, මට මේ මොකද්ද සිද්ධ වුනේ කියලා මම පොඩ්ඩක් නැගිටලා යාට මෙයාට ගිහිල්ලා බැලුවා. මම නැවත වතාවක් ඒ තත්ත්වෙ ගොඩනගා ගන්න උත්සාහ කළා. ඇත්තටම බෑ, මට නැවත වතාවක් එම විදිහට ගොඩනගා ගන්න බැරුව ගියා. නමුත් එවලේ ඉඳලා මට විශාල ආලෝකයක් තුල තමයි මම මේ මොහොත හිටියේ. ඒ ආලෝකය මට එදා දවසම තිබුණා. ඒක වචන වලින් කියන්න බැරි සුන්දරත්වයක්. නිකන් මුළු ශරීරෙම නිකන් පාවෙන ගතියක් වගේ. කායික හරි කතා කරන්නත් පුළුවන්. ඒ දේවලුත් මම කළා. මම බැලුවා මේ දේ වෙනස් වෙනවද, මේ මොහොතේ මට වැරදීමක්ද සිද්ධ වුනේ, එහෙම නැත්නම් මාර්ය මාව රැවැට්ටුවද කියන දේ. මම ස්වාමීන් වහන්සේටත් මේ දේ කිව්වේ නැහැ. මන් දවස් මාස එකමාරක් විතර යනකම් මම මේක නැවතවතාව බැලුවා. මේක මගෙන් ගිලිහිලා යන දෙයක්ද, මට මේකේ වෙනසක් සිද්ධ වෙයිද? ඒ සෑම මොහොතකම සිතන මොහොතකම මට මේක කිසි වෙනසක් මට දැනුන්නේ නැහැ. හැබැයි මම ධර්මය අහන එක නැවැත්තුවේ නැහැ. එම විදියටම මට මම ධර්මය අහන්න පටන් ගත්තා. හැබැයි හැටි ඉක්මනට මට තේරෙනවා වෙනදට වඩා ධර්මය අහද්දී මම සම්මා කියන ගුණයට එනවා කියන එක මට දැනුණා. මහා ඒක මහ පුදුමාකාර තලක් ඇත්තටම. මට ওই ගුණේ වඩවා ගන්න ඇත්තටම මේ දවස්වල මට බොහොම අමාරුයි. එක තැනක සිට පාව රැඳ පාව සඳහා පවත් ගන්න බොහොම කල්පනාවෙන් කළ යුතු දෙයක්. ඇත්තටම ඒ දේ ඔන්න විනාඩි 10කට විනාඩි 15කට විතර වගේ පුළුවන්කම තිබුණා. පස්සේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනක් අහනකොට ඒක විනාඩි 20ක්ද එහෙම නැත්නම් පැය දෙකක්ද එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක්ද සමහර වෙලාවට ස්වාමීන් වහන්සේගේ බණ වැඩසටහන ඉවර වෙලත් මම ඒ තුලම ඒ විදිහටම කොපමණ වෙලාවක් ඉන්නවද කියන එක මම දන්නේ. සමහර වෙලාවට මම බස් එකකින් බහැලත් යනවා. මගේ අදාළ ස්ථානෙට ඇවිල්ලා මම බස් එකකින් බහැලත් යනවා. නමුත් මම යනවා. මේ යන්නේ මමද මේ බණ ඇහුවේ මමද මම මේ කොතනද ඉන්නේ කියන එක මට වැටහීමක් ඇත්තටම නැතුව ගියා. ඉතින් ඇත්තටම මට ඒ මොහොතේ මං හිතුවා කොච්චර තරම් කොච්චර ආනන්දනීය කොච්චර ලස්සන ධර්මයක්ද මේ. මොන තරම් උතුම් දෙයක්ද මේක. අනේ ඉතින් අපේ ගරු ස්වාමීන් වහන්සේට මට කියන්න වචන නැහැ මේ මොහොතේත් ඇත්තටම ඇසළ කඳුළු නැහැ මං ඒ තරම් ඇඬුවා. මේක මට ලැබිච්ච මොහොතේ ඉඳලා මොකද සැප නෙමෙයි මම හෙව්වේ සැපට උත්තරේ මම හෙව්වේ දුක නැති කරගන්නේ කොහොමද කියන එක. දුක නැති කරගත්තා දුක නැති කරගත්ත දැන ඇත්තරම මට සදාකාලික සතුට ලැබුණා. මගේ ජීවිතේ මං හිතන්නේ මං උපන්දා මට මං අරගෙන ආපු සතුට කියන දේ වින්දනීය බව නෙමෙයි සතුට කියන දේ මගෙන් වැහිලා තිබුණේ මම එකතු කරගත්තු විඥාන අනුව පොඩි කාලේ ඉඳලා එකතු කරගෙන පුරෝගණ තිබිච්ච දේවල් ස්වාමීන් වහන්සේගේ ධර්මය තුලින් නැවත වතාවක් මගේ අර චූටි කාලේ තිබිච්ච සතුට මට ආපහු මට ලැබුණා. ඒ සතුට ආයි කවදාවත් කිසිම දෙයකින් ආයි කැත වෙන්නේවත් කුණු වෙන්නේවත් කුණු ගෑවිලා විනාශ වෙලා යන්නේවත් නැහැ. ඒ සතුට තව තවත් වැඩි වෙනවා කියන එක මට හොඳටම තේරෙනවා. ඇත්තටම ඉතින් ධර්මය ඉගෙන ගන්න කාලේ ධර්මය ප්‍රගුණ කරන කාලේ මටත් විශාල ප්‍රශ්නක උඩ නැගුණා. නමුත් අපිට මේ වගේ ළඟ ඉඳලා කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. දැන් ඔබලට බැරි වෙලාවට හවස ඉඳලා හරි මේවට උත්තර හොයාගන්න එහෙම නැත්නම් කතා බහ කරන්න හරි පුළුවන්. දැන් අපිට කාල වේලාව නැති නිසා වැඩ කරන බැංගලින් ස්වාමීන් වහන්සේට කතා කරනකොට සමහර වෙලාවට මට හිතෙනවා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ සතපිලා ඉන්න මොහොතක්ද එහෙම නැත්නම් දානෙව ගන්න වෙන මොහොතක්ද. ඒ වගේ අපිට අර ඕගොල්ලන්ට දින තරම් නිදහසක් නැහැ. නමුත් මං හිතනවා විදේශ රටවල් වල ඉන්න අයට මේක ගොඩක්ම දැනෙන්නේ සතුටයි කියලා. අපි එහෙ වෙන රටකට ගියාට අපි ඇත්තටම සතුටක් තුල නෙමෙයි ජීවත් වෙන්නේ. විශාල බරක්. ඒ කියන්නේ මේ තියෙන මානසික තත්ත්වෙ නෙමෙයි අපි පවුලේ අපි හතර දෙනාම පවුලක් විදිහට ජීවත් වුණත් හරි බරකින් ජීවත් වෙන්නේ. මොකද රැකියාව වැඩගත්ම දේ රැකියාව. අසනීපයක් වුණොත් අපිට දරුවෝ වෙනුවෙන් මහත්තයා වෙනුවෙන් කැප වෙලා රැකියාව අමතක කරලා ඉතින් තුවන්න කරන්න අමාරුයි. ගැටලු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. කාලා බීලා සතුටින් ජීවත් වෙනවා කියන එක සුඟා රටවල මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක තමයි සතුට කියන එක. නැහැ ඇත්තටම ඊට වඩා එහාට ගිය දෙයක් ඒ ලෝකවල තියෙනවා. ඒ දුකත් එක්ක තමයි ගොඩාක් අය සැබෑ සතුට හොයන්න උත්සාහ කරන්නේ. සැබෑ ධර්මය හොයන්න උත්සාහ කරන්නේ. ඇත්තටම YouTube එක හරහා මට අහම්බෙන් මගේ ඉතාලි ජාතික නර්ස් කෙනෙක් කරා තමයි මට ස්වාමීන් වහන්සේව හම්බුනේ. මොකද එයා ධර්මයට ගොඩාක් ආස කෙනෙක්. හැබැයි එයා අදහන්නේ ඉන්දියාවේ තියෙන ක්‍රිෂ්ණමූර්ති කියලා ක්‍රිෂ්ණමූර්ති නෙමෙයි මේ Hindu ධර්මය තමයි එයා අදහන්නේ බුද්ධාගම කියලා. මට ස්වාමීන් වහන්සේගේ ධර්මයේ මට YouTube එකෙන් හම්බුනහම මට කිව්වා පැහැදිලි කරලා දෙන්න කියලා. එදා තමයි මම ස්වාමීන් වහන්සේගේ ධර්මය වැඩසටහන මම දැක්කේ. මට ඇත්තටම එයාට පැහැදිලි කරලා දෙනවා කියලා මට පැහැදිලි කරගන්නවත් බැරුව ගියා පළවෙනි වැඩසටහන අහලා. ඊට පස්සේ මම එයාට කිව්වා මේක ගොඩාක් අමුතුම ධර්මයක් අමුතුම දේශනාවක් මටවත් මේක තේරෙන්නේ නැහැ. මම පොඩ්ඩක් ෆලෝ කරලා මම ඊට පස්සේ ඔයාලට මේක මම කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ යා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. එතකොට ඕගොල්ලන්ගේ ධර්මයේ කියලා තියෙන්නේ මෙන්න මේ විදිය නේද? පංචිල් පද පහ රකින්න කියන එක නෙමෙයිද ඕගොල්ලන්ගේ ධර්මයේ කියන එක කිය. මම කෝ ඇත්තටම මමත් හිතාගෙන හිටියේ ඒක තමයි. ඒ හරහා තමයි හැමදාම සිල් ගන්න ඕනේ, හැමදාම පින් රැක්ස් කරන්න ඕනේ නිවන දකින්න නම්. එතකොට හරි සැහැල්ලු ජීවිතයක් ගත කරන්න ඕනේ. මේ වගකීම් වලින් තොර වෙලා මහානදම් පුරන්න ඕනේ. මේ තැනට යන්න නම් ඔන්න ඔයගේ සිතුවිලි තමයි මගේ තියෙන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේගේ බණ අහන්න ගත්තට පස්සේ මගේ සිතේ මෝඩ සිතුවිලි ඇත්තටම නැතර නැතු වෙලා ගියා. මමත් හිතුවේ ජීවිතේ තියෙනකම්ම සිල් ගන්න ඕනේ, මේ ජීවිතෙන් එගොඩ වෙන්න නම් කියන එක. ස්වාමීන් වහන්සේ සමයට හම්බ නොවෙන්න අපි ඒ තත්ත්වෙම ඉඳලා තිබුණා. ගොඩාක් පින්කම් කටයුතු කරන්න, සිල් ගන්න, ධර්මයේ මහැසිරෙන්න. නමුත් කවදාවත් ඒ තත්ත්වෙන් නම් නිවන අවබෝධ කරගන්න බෑ. ස්වාමීන් වහන්සේ කොච්චර අපිට කියලා දුන්නත් මේ ධර්මයේ තමුන්ගේ කැපවීම නැත්තම්, තමුන්ගේ අවබෝධය ඥාන ශක්තිය දියුණු කරගත්තේ නැත්තම් නම් කවදාවත් ඒ තත්ත්වෙට එන්න බෑ. මොකද මමත්වය අතාරින්න, මම කියන කෙනා ගින් තොරව මේ ලෝකෙ දිහා බලන්න කවදාවත් ස්වාමීන් වහන්සේට ඒ දේ කරන්න බෑ. ඕගොල්ලන්ට මටවත් ඒ දේ ස්වාමීන් වහන්සේට කරලා දෙන්න බෑ. මං හිතන්නේ ස්වාමීන් වහන්සේට වෙන ඥාතියෙකුටවත්, එහෙම නැත්නම් ඊට වඩා හිතවත් කෙනෙකුටවත් ස්වාමීන් වහන්සේට ඒ දේ කරලා දෙන්න බෑ. ස්වාමීන් වහන්සේ උපරිම අපිට දෙනවා යන්න ඕන මාර්ගය මෙන්න මේකයි කියන දේ. අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දෙන කියලා දෙන දේ මෙන්න මේ දේ කියන දේ හරි දේ ගන්න. කොතනින්ද ඒක පටන් ගන්න ඕනේ? තියෙන ගොඩාක් ඔය කැට සහගත තියෙන ප්‍රශ්නයි. ස්වාමීන් වහන්සේගේ ධර්මයේ අර මම මුලදී කිව්වා වගේ ඒකට පටලව ගන්න නැතුව හරි පිරිසිදු චේතනාවකින් මේක මොකද්ද කරන්න ඕනේ කියන දේ හරියට තේරුම් අරගෙන ගියොත් අපිට අපි හොයන මාර්ගයේ ගොඩාක් ආසන්න විදිහට ලැබෙනවා. සමහර ලාවට ඉතාලියේදී මට හම්බුණා එක අවුරුදු 32ක මල්ලි කෙනෙක්. එයාට මම මේ දේ ස්වාමීන් වහන්සේගේ YouTube එකේ ධර්මයේ ඇරලා එයා මාස 3ක් වගේ කාලයක් තුනදී මම අවුරුදු එකමාරකින් මම කියපු දේවල් එයා මාස 3කින් මට කියන්න පටන් ගත්තා. මෙන්න මේක නේද කියන්නේ කියන දේ. ඉතින් ඇත්තටම අර ඒ වගේ තමුන්ගේ තියෙන බුද්ධිය පුළුවන් තරම් දියුණු කරගෙන ධර්මයට ඇහුම්කන් දෙනවා නම්, කැපවීම තියෙනවා නම්, මේ හැමදේම එකම විදිහටම ගියොත් නම් ඉතාමත් මේකමනින් මේක දකින්න නම් ඉතින් බෑ. මේක දැනෙන දෙයක්. ඉතින් බර නිවන කියන දේට ඉතින් සම්මන්නසයන් බෑම කියන රූපයක් නෑ, හැඩයක් නෑ, අතින් අලලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒක ඇත්තටම දැනෙන දෙයක්. දැන් කෑමක රස මට ඕගොල්ලන්ට කියන්න පුළුවන් කටින් මේකේ හරි තිත්ත රසක් තියෙනවා. එහෙම නැත්නම් මේකේ හරි පැණි රසක් තියෙනවා. නමුත් මම මේ කියන රසය ඕගොල්ලන්ට මට දෙන්න බෑනේ. මම විඳින රසය ඕගොල්ලන්ට දෙන්න බෑ. ඒ වගේ ස්වාමීන් වහන්සේ කියලා දෙන දේ මටත් ওই ප්‍රශ්න මුලදී ආවා. ස්වාමීන් වහන්සේ උපරිම කියන දේ මට ගන්න බැරුව ගියා. මම බොහෝ වෙලාවට කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ මේ එකම දෙයක් ගැනනේ කතා කරන්නේ. ඇයි මේ අනිත් බණවල වගේ වෙන විවිධත්වයක් නැත්තේ? ඇයි වෙනසක් කියලා දෙන්නේ නැත්තේ? ඇයි මේ එකම දෙයක් ගැන කියන්නේ? දැන් අද මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඇයි මේ දේ කියන්නේ. මේක තමයි සැබෑ ධර්මය. ගොඩාක් අපි වාසනාවන්තයි. මොකද හේතුව අපි මනුස්ස ආත්මයක් ලැබලා සැබෑ ධර්මය අපිට ඉගෙන ගන්නත් ලැබිලා ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ධර්මයට අපිට ඥාන ශක්තියකුත් ලැබිලා තියෙන මේ මොහොත ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි. හිතන්න ආබාධිත තත්ත්වයකින් එහෙම නැත්නම් මේ ධර්මය අහන්න පුළුවන් බැරි තත්ත්වයක අසනීප තත්ත්වයක හිටියොත්, එහෙම නැත්නම් අපිට මේ වගේ සැබෑ ධර්මය අපිට අහන්න නොලැබුණොත් අපි කොතනටද යන්නේ කියන එක අනිවාර්යයෙන්ම අපි එක්ක අපාගත වෙනවා. එහෙම නැත්නම් එතනින් එහාටත් කොතනින් තැනකට යයිද කියන එක ඇත්තටම හිතා ගන්නව බෑ. මොකද අවුරුදු 4කට 5කට කලින් මගෙත් තිබුණා හිතේ එක්ක මං අපාගත වෙයිද, එහෙම නැත්නම් මම දිව්‍ය ලෝකයයිද කියන්නේ. මම පුළුවන් තරම් දේවල් කළේ දිව්‍ය ලෝකයට බලාගෙන. මොකද නැවත වතාවක් උප්පත්තියක් ලැබනට වඩා මම හිතුවා මේ දිව්‍ය ලෝකෙ කියලා සැප සම්පත් ලබන එක මිට වඩා ගොඩාක් හොඳයි කියන එක අපාය යනවට වඩා. ඇත්තටම මට දැන් මතක් වෙනකොට ආපස්සට හැරිලා මේ වගේ සිතුවිලි තුලනේ මම ජීවත් වුණේ කියන එක ඇත්තටම මටම hina යනවා වෙලාවකට. මටම ලැජ්ජා හිතෙනවා. ඇත්තම ඒ හැම දෙයක්ම මිදිලා මේ ජීවිතේ සැබෑ අරුත සැබෑ සත්‍යය මට තේරුම් කරලා නැසැමිලිබිටි සාගර ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ කොතනද ඉන්නේ මේ ලෝකේ කියලා කියන මේ ලෝකේ නම් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. මට ස්වාමීන් වහන්සේට කියන්න බෑ, ස්වාමීන් වහන්සේ රහත් කියන්නත් බෑ, ස්වාමීන් වහන්සේ ගත්තු මොනවා හරි මාර්ගයක් ගැන මට කතා කරන්නත් බෑ. මම දකින්නේ ස්වාමීන් වහන්සේ කොතනකවත් නෑ කියන එක විතරයි. මම දකින චින්තනේ. ඉතින් අද දවසේ මට මෙතෙන්ට ඇවිල්ලා වචනයක් හරි කතා කරලා ඕගොල්ලත් එක්කලා මේ දේ මට බෙදා හදා ගන්න මට ලැබිච්ච දේ මම ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම ගොඩාක් අය කතා කරනවා, මම මේ වැඩසටහන් වල දැකලා තියෙනවා ගොඩාක් ඉහළ තැන් වල ඉඳලා ආපු අය, භාවනා ගොඩාක් ප්‍රගුණ කරපු අය. මට නම් මේ ගමනෙන් මුලදිම මම කරපු එකම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මම අවුරුදු 36 37 ඉඳලා වගේ තමයි මෛත්‍රී භාවනාව පටන් ගත්තේ. මං හිතුවා මෛත්‍රී භාවනාව තුළින් මට ජීවිතේ මං හොයන මාර්ගේ මට හොයාගන්න පුළුවන් කියන එක. පස්සේ පසුකාලීනව ස්වාමීන් වහන්සේගේ ධර්මය තුළින් මම දැක්කා මෛත්‍රී භාවනාව කරන්නේ මම. එතකොට මෙතන කරන කෙනෙක් ඉන්නවා. එතකොට මම නිවන හොයනවා නම් මම නිවන් බලා නිවන් අවබෝධ කරගන්න නම් මමත්වය දුරු කරන්න ඕන නම් ඇත්තටම මෛත්‍රී භාවනාව කරන්නෙත් අපි පුද්ගලික පාදක කරගෙන. ඉතින් එතෙන්දී හැමතිස්සෙම අපි ප්‍රොමෝට් කරගන්නේ මම නිදුක් වෙත්වා, මම නිරෝගී වෙත්වා, මම සුවපත් වෙත්වා. ওই විදිහට කියලා අපි ඊට පස්සේ ඉන්න අදාළ අනිත් අයටත් ඒ විදිහට කියනකොට ඉතින් ඇත්තටම අපි හැමතිස්සම කතා කරන්නේ මම ප්‍රගුණ කරගෙන. ඉතින් මම ප්‍රගුණ කරගෙන කවදාවත් ස්වාමීන් වහන්සේ කියලා දීපු විදිහට නිවන් අවබෝධ කරගන්න නිවන් මාර්ගය ගැන හිතන්නවත් බෑ. මම නැති වෙච්ච තැන තමයි, මම අහිමි කරගත්තු තැන තමයි පංච උපාදානස්කන්ධය තමුන්ගෙන් ගිලිහිලා ගිය දවසට තමයි තමුන්ට තේරෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන තැන කොතනද කියන දේ. ඇත්තටම අත ළඟ නිවන අත ළඟ මේ තමුන්ගේ ආසන්නව තියාගෙන තමයි අපි මේ ගෞගාන දුර ජීවිතේ මේ සැබෑ ධර්මයේ මොකද්ද කියලා හොයාගෙන ආවේ. ඉතින් මං හිතන්නේ ඕගොල්ලන්ට නම් හම්බෙලා තියෙන්නේ මේ ලෝකේ පුදුමාකාර වාසනාවන්ත කොටසක් මෙතන ඉන්නේ, පුදුම පින්වන්ත කොටසක් මෙතන ඉන්නේ. මේ ධර්මයේ ඕගොල්ලන්ට මෙතෙන්ට ඇවිල්ලා අහලා මේ ධර්මයේ රස විඳලා ප්‍රගුණ කරගෙන ඥාන ශක්තිය දියුණු කරගෙන මේ දේ කර මේ අවබෝධ කරගන්න මේ ලැබිලා මේ මොහොතකටවත් ආපස්සට නම් ඇදලා ගන්න එපා. තව තවත් ඉදිරියට යන්න, ඒ උතුම් නිර්වාණ ශක්තිය ලබා ගන්න මේ ස්වාමීන් වහන්සේගේ මේ කියන සෑම වචනයක්ම ප්‍රගුණ කරගන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම.
ඒ වගේ ධර්මය කොයි හෝ තැනක කුතනක හරි ඉඳගෙන ජීවිතේ ප්‍රගුණ කරගන්න අය සිටිනවා, ඒ අය පිළිබඳව අපිට සතුටක් දැනෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. ඕක තමයි බුද්ධ වන්දනාව. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් දවසට කෝටි වාරයක් බුදුන් වඳින කෙනෙක්. දවසට කෝටි වාරයක් තම ආගම ධර්මය අදහන මිනිස්සෙක් ඉන්නවා නම් මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්මයි. ඉතින් එච්චර වාරයක් තමන්ගේ ආගම අදහන කෙනෙක් වෙන කෙනෙක් නැහැනේ. නේද? ඒ නිසා දවසට කෝටි වාරයක් තම ආගම අදහන කෙනා බවට පත් වෙන ඔබටත් හැකියාව ලැබෙනවා මේ සත්‍ය අවබෝධයෙන් පසුව. එයා තමයි දවසට කෝටි වාරයක් බුදුන් වඳින්නේ. කෝටි වාරයක් ධර්මයේ ගුණ කියන්නේ, කෝටි වාරයක් ආර්ය මහා සංඝ රත්නේ වන්දනා කරන්නේ, තෙරුවන් ගුණ වන්දනා කරන්නේ එයා. ඒ වගේම මේ අනන්ත ලෝකයට මෛත්‍රිය තියෙන්නේ ඒ හිතේ. කියන්නේ වෛරය නැති තැන තියෙන මොකද්ද? අනිවාර්යයෙන් අවෛරය කියන එක තියෙනවනේ. වෛරය නැති තැනම අවෛරය කියන එකයි පවතින්නේ. මේ අවෛරී ගුණය ලෝකයට නිතරින් පැතිරී යන ඒතරම් මෛත්‍රී භාවනාව කරන කෙනෙක් තව නැහැ. යාතුලින් තමයි මෛත්‍රිය ලෝකෙට අප්‍රමාණ මෛත්‍රිය. අනන්ත මෛත්‍රියක් ගලාගෙන යන්නේ යාවේ. අනිත් කට්ටිය වචන වලින් සුවපත් වේවා කියේ හිටියද හිතෙහි මේ මෛත්‍රී බලය නැහැ. එනිසා මේ මෛත්‍රී බලයේ ගුණයත් ඒ අවබෝධාත්මක සිතේ පිහිටනවා. එයිතු මේගේ කතාව බොහොම නිරවුල්ව, බොහොම ඍජුව, ඒ වගේම මේ සත්‍යවාදීව විවෘතව ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කරද්දී අනිත් අයට තේරෙන්න ඕන දෙයක් තමයි වීර්ය මදි අයට වීර්ය ඇති කරගන්න, ධර්මයේ කැපවීම මදි අයට ධර්මයේ කැපවීම කරන්න, ධර්මයේ කෙරෙහි අඩු තක්සේරුවක් තියෙන අයට වැඩි තක්සේරුවකින් වැඩි අගයකින් ධර්මයේ දිහා බලන තමන්ට තමන් පිහිට කරගන්න එකයි තියෙන්නේ. ඒ ධර්මය අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලය තියෙන්නේ ස්වාමීන් වහන්සේටවත් කාටවත් නෙමෙයි, තමාටමයි. ඉතින් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව, වාග්ය සැලසේවා. සාදු සාදු සාදු.